MUM අලි සබ්‍රි ඇමතුමා, ඔබතුමාට මිනිත්තු 16ක් කාලයක් තියෙනවා. ඊට පෙර මුලසනය මදුර විතාන මන්ත්‍රීතුමා ගන්නවා.
මූලාසනාරූට මන්ත්‍රීතුමනි, විදුලි බල පනත සංශෝධනය කිරීම සඳහා ගෙනපු මේ පනතේ මුලින්ම මේ අන්බන්ඩ්ලින් එක කරන්න ඕන කියලා කිව්වේ වෙන කවුරුවක්වත් නෙවෙයි, ජයා ජයවර්ධන මැතිතුමා. එතුමා තමයි ඒක පටන් ගත්තේ. එතුමා තමයි ලෙකෝ එක ලංකාවට පටන් ගත්තේ. ලෙකෝ එක ඇතුලේ ඉඳගෙන අද ලෙකෝ එක විකුණන කොටත් දවස් 7-8ක් මේ රටේ වෘත්තීය සමිති වර්ජනය කළා. ඒගොල්ලන්ට වනේ ඒගොල්ලන්ගේ පාලනයෙන් කිසිම දෙයක් ගිලිහෙන්නේ නැතුව මේ රටේ ආණ්ඩුවයි ජනතාවයි තමන් නතුව තියාගෙන තමන්ගේ වාසියට මේක පාවිච්චි කරන්නට ඒකට ඉඩ දෙන්නට බෑ. ඒක කවදහරි කරන්නට ඕන මේ අන්බන්ඩ්ලින් එක. මුලින්ම මම ගරු විදුලි බල ඇමතිතුමාට සුභපතනවා ඔව් බය නැතුව මේ තීන්දුව තීරණ වලට ආපු එක ගැන. අපි සියලු දෙනාම දන්නවා ලෝකයේ සෑම තැනකම මේ වෙනකොට විදුලිය ජනනය කරන එකයි බෙදාහරණ එකයි නියාමනය කරන එකයි සම්පේෂණය කරන එකයි අන්බන්ඩල් කරලා තියෙන්නේ. ලංකාවේ විතරයි එවැනි ඒකාධිකාරයක් තියෙන්නේ. ඒකාධිකාරයක් කොහෙද තියෙන්නේ? එතන තමයි අකාර්යක්ෂමතාවය තියෙන්නේ. ඒකාධිකාරයේ කොතනද තියෙන්නේ? එතන තමයි වංචාව තියෙන්නේ. ඒකාධිකාරයේ කොතනද තියෙන්නේ? එතන තමයි දූෂණය ක්‍රියාත්මක වෙන්නේ. මේකට පුරුදු පුහුණු වෙච්ච අය මේක දාලා යන්න කැමති නැහැ. විපක්ෂයේ මොන බලත ගෙනවත් විරුද්ධ වෙනවා. මේ පලාතර මට මතක අවුරුදු 2කට ඉස්සෙල්ලා ආසියාවටම හොඳම ඩිජිටල් ඩේටා ප්‍රොටෙක්ෂන් ඇක්ට් එක ගෙනාවා. ඒකටත් විරුද්ධ වුණා. අපි ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ දෙමළ ළමයින්ට බේල් දෙන්න පනතක් ගෙනාවා. විපක්ෂය විරුද්ධ වුණා. ඒක සාමාන්‍යයි. එහෙනම් මම හිතනවා ඒක වැඩි ගණන් ගන්න හොඳ නැහැ. ඒකල්ල කැමැත්ත හැටියට විරුද්ධ වෙනවා. නමුත් මේකෙන් අවසාන වශයෙන් මොකද්ද වෙන්නේ?
දෙමළ ළමයින්ට අප දෙන්නට ඕගොල්ලන් ඒ පනත සංශෝධනය ගෙනාවා. ඒකට විපක්ෂය අපි විරුද්ධ වුණා කියලා කියනවනම් ඒ කෙටි කරලා කියන එක වැරදි. එහෙම නෙවෙයි.
හරි, මම පිළිගන්නම්. පනතේ යටතේ අත්අඩංගුවට ගත්ත අයට අධිකරණ ක්‍රියාදාමය තුලින් සාධාරණ කිෂ්ඨ කරන්න අවස්ථාව දෙන ඒකට විරුද්ධ වුණා. එහෙම කියමුකෝ අපි. ඒක මතක තියාගන්න. එතකොට ගරුක එයින්ද මේක ඒ පිළිබඳව වැඩි තකන්න අපා තම ඔබතුමාගේ වැඩ කටයුතු කරගෙන යන්න ගරු මන්ත්‍රීතුමනි. දැන් අපේ විදුලි බල මණ්ඩලයේ දැන් සම්පූර්ණයෙන්ම රජයේ සතුව තියෙනවා. කියනවා රජයේ සතුයි කියලා. තනිකරම පාලනය කරන්නේ වෘත්තීය සමිති විසින්. අවුරුදු 51ක් ඒ විදිහට තිබිලා තියෙනවා. නමුත් කවුරුත් කැමති නෑ මේ පිළිබඳව. මොකද කියන්නේ? ආසියාවේ වැඩිම විදුලි බලය අය කරගන්න මේගොල්ලන්ගේ. ඉතින් රජයට තියලා මේක හදාගන්න තිබුණානේ. වෘත්තීය සමිතියට තිබුණානේ මේක හදාගන්න. කොච්චර දුරට ඒගොල්ලෝ හොඳට කරලා තියෙනවද කියලා කිව්වොත් 2022 වර්ෂයේදී මේක අපේ ඇමතුමා බාර ගන්නකොට හිතපු ඇමතිවරුත් හිටියා. පැය 13ක් විදුලිය කැපුවා. මිනිස්සු බාරට බැස්සා. එතුමා ඇවිල්ලා මාව හම්බ වුණා. එතකොට මම මුදල් අමාත්‍යතුමා මම කිව්වා සත පහක්වත් භාණ්ඩාගාරයෙන් දෙන්නේ නැහැ. ඔතනින්ම හොයාගෙන කරන්න. මොකද ආයෙත් භාණ්ඩාගාරයෙන් දෙනවයි කියලා කියන්නේ නැවතත් අපේ මිනිසුන්ට ටැක්ස් ගහන්න සිද්ධ වෙනවා. මොකද භාණ්ඩාගාරය කියලා කියන්නේ දේශපාලඥයන්ගේ සාක්කුවෙන් දෙන්නේ නැහැ. එයින්ද එතුමාට ඒ ධෛර්යය තිබුණා. ඒ හැකියාව තිබුණා. ඒක කරන එක මම හිතනවා අපි සියලු දෙනාම එකතු වෙලා එතුමාට උදව් කරනව වෙනුවට බොරු චෝදනා රාශියක් ඉදිරිපත් කරලා තියෙනවා. කරු කතානායකතුමනි, මන්ත්‍රීතුමනි, අපි අඩු මුදලට විදුලි බලය දෙනව නම් මොනවද කරන්න පුළුවන් වෙන්නේ? කොහොමද ඒක දෙන්නේ? කතාවලින් පුළුවන් දෙක දෙන්න. පිරිවැය අඩු කරන්නට ඕන. පිරිවැය අඩු කරනවා නම් කොහොමද ඒක අඩු කරන්නේ? පුනර්නලිනිය විදුලි බලයට අවස්ථාව දෙන්නට ඕන. පුනර්ජනනීය විදුලි බලය කියන්නේ මොකද්ද? සූර්ය බලයට අවස්ථාව ලබා දෙන්න ඕන. සුළං බලයට අවස්ථාව ලබා දෙන්න ඕන. ග්‍රීන් හයිඩ්‍රජන් වලට අවස්ථාව ලබා දෙන්නට ඕන. 2006 අපි පුනර්ජනනීය බලශක්ති අධිකාරිය පිටවුවා. ඔවුන්ට ටාගට් එකක් දුන්නා මෙච්චර ප්‍රමාණයක් ප්‍රූව් කරන්න කියලා. පෞගේ අවුරුදු 15 තිස්සේ අපි බලාගෙන හිටලෝ කී දෙනෙකුටද අවස්ථාව දුන්නේ? කිසිම ප්‍රොජෙක්ට් එකක් ප්‍රූව් කරන්න දෙන්නේ නැහැ. අපි දනවා LNG බලාගාර පහක් කඩා කප්පල් කරා. ඇමතිතුමාට නෙමෙයි, රජයට නෙමෙයි, කැබිනට් එකට නෙමෙයි, පාර්ලිමේන්තුවට නෙමෙයි බලය තියෙන්නේ. වෘත්තීය සමිති වලට. එහෙනම් වෘත්තීය සමිති වලට කියන්නට ඕන ජනාධිපතිවරණයට ඇවිල්ලා ඡන්දය ආලා ඕන්ට රට පාලනය කරන්න දෙන්න කියලා. වෘත්තීය සමිති වලට අවශ්‍ය විදියට රට පාලනය කරන්න ඉඩ දෙන්නට බෑ. එහෙම නැත්නම් කැබිනට් එකක් ඕනේ නැහැ. අමාත්‍යවරයෙක් ඕනේ නැහැ. පාර්ලිමේන්තුවක් ඕනේ නැහැ. ඕන් තමයි මේ විරුද්ධ වෙලා ඉන්නේ. හැබැයි අපි එකක් කියන්නට ඕන. අතිවිශාල සේවක සංඛ්‍යාවක් මේක පිළි අරන් තියෙනවා. මට මතකයි ඕන් අපිවත් ඇවිල්ලා පෞද්ගලිකව හම්බෙලා කියලා කිව්වා කොහොම හරි මේක කරලා මේ ඒකාධිකාරිය බිඳින්න ඕන්ට අවශ්‍ය විදියට මේ වැඩේ කරගන්න ඉඩ දෙන්න එපා කියලා. පිරිවැය අඩු කරගන්නට ඕන් අඩු කරගන්නට ඕන් නම් අපිට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම පෞගිය අවුරුදු කීපය තුල LNG බලාගාර පහක් කඩා කප්පල් කරා. විදුලි බලය, ඒ කියන්නේ සූර්ය බලයෙන් විදුලි බලය නිර්මාණය කරන ප්‍රොජෙක්ට් 500ක් ආපස්සට දාලා තිබුණා. ඇයි ආපසු යන්නේ ඔවුන් සතුව? මට මතකයි අවුරුදු 3කට ඉස්සෙල්ලා මමයි ජොන්සන් ෆර්නාන්ඩෝ මැතිතුමයි නාමල් රාජපක්ෂ මැතිතුමයි වෙනම කමිටුවක් දාලා මේවා ඉක්මනට ක්ලියර් කරන්නට උත්සාහ කරා. එක උදාහරණයක් මම කියන්නම්. ඒ වනකොට විදුලි බලල ජනනය සඳහා ඒ කාලයේ තිබුණු මුදල් ලබත රුපියල් 14,750ක් ගානේ ප්‍රොජෙක්ට් එකක් තිබුණා ගෙවාගෙන යන්න. තව ප්‍රොජෙක්ට් එකක් තිබුණා 11ට රුපියල් 11ට 14ට දිගටම ගෙවනවා. 11ට ගෙවන එක ක්ලියර් කරන්නේ නැහැ අවුරුදු එකමාරක් තිස්සේ. ඇහුවම කියනවා මොකද්ද මේක ක්ලියර් කරන්න බැරිලු, මේක අන්සොලිසිටඩ් ප්‍රොපෝසල් එකක්ලු. අන්සොලිසිටඩ් උනත් සොලිසිටඩ් උනත් 14ට දීලා තියෙනවා අවුරුදු එකට ඉස්සෙල්ලා. 11ට දුන්නා මොනවද වෙන්නේ? හැබැයි මං අපි ඇහුවා අවුරු රුපියල් 85කට තර්මල් පවර් එක දීලා තියෙනවා විරුද්ධ වුණාද? නෑ. 110ට ඩීසල් බලාගාර වලට දීලා තියෙනවා විරුද්ධ වුණාද? නෑ. ඇයි ඒ? ඒක කොමිස්ටියෝ ඒගොල්ලන්ට. ඒක තමයි ඇත්ත කතාව. ඇයි දේශපාලකයෝ ඒක වගේ කීම බාරගන්නේ? ඇයි අමාත්‍යතුමා ඒක වගේ බාරගන්නේ? එකක් මතක තියාගන්න ඕන, කවුරු හරි ආණ්ඩු කරන්න හීනමවනවා නම් හැම දෙයකටම විරුද්ධ වෙලා ඒ ප්‍රෙසිඩන්ස් එක හදන්නට එපා. මිනිසුන්ට වැඩ කරන්න අවස්ථාව ලබා දෙන්න. බය නැතිව නිවැරදි තීන්දුව తీරන අරගන්න. එතකොට තමයි අවසාන වශයෙන් මිනිසුන්ට ඔගේ සම්පූර්ණ ප්‍රතිලාභය ලැබෙන්නේ. මොහොතකට මම කැමති STB එකෙන් විපක්ෂයෙන් ඉදිරිපත් කරලා තියෙන ඔවුන්ගේ බ්ලූ ප්‍රින්ට් කියලා එකක්. ඒ බ්ලූ ප්‍රින්ට් එකේ මෙහෙම කියනවා. I would like to remind your own reform what you are suggesting. What are they saying? Unbundle the CEB and introduce competition in generation and distribution. Me appi kiyala deyak neme me gulle kiyana ekak. Separating the transmission grid to allow the necessary investment to permit the absorption and wind and solar power and to introduce service such as wheeling. මොකද ඊට වඩා වෙනසක් වෙනද කරලා තියෙන්නේ? මේ බ්ලූ ප්‍රින්ට් එකට එකඟද නැද්ද? ඔබතුමාලාගේ ප්‍රශ්නේ තියෙන්නේ අද හවස ඡන්දය දෙනකොට මෙතුමගේ පනතට එකඟද නැද්ද කියන එක නෙවෙයි, ඔබගේ බ්ලූ ප්‍රින්ට් එකට එකඟද නැද්ද කියන එක. බ්ලූ ප්‍රින්ට් එක හදපු මිනිස්සු නැගිටලා ඒකට විරුද්ධව කතා කරනවා. ඔවුන්ම කියනවා මේක අන්බදල් කරන්න ඕනලු, ඒක ජනනය කරන එක වෙන් කරන්න ඕනලු, බෙදා හරින එක වෙන් කරන්න ඕනලු, සම්ප්‍රේෂණය කරන එක වෙන් කරන්නට ඕනලු. ඉතින් කොහෙද පෞද්ගලික තරගය? අපි කරනකොට එහෙමයි, අනිත් අය කරනකොට මෙහෙමයි. මේ මේ බොරුවෙන් අපි එළියට එන්නට ඕන. ජනනය සඳහා පෞද්ගලීකරණය මොකද අඩුව? තරගකාරීව පෞද්ගලීකරණයේ ආයෝජනය ඇවිල්ලා එකිනෙකායක තරග කරලා ඒ තරගය තුළ අඩුම මුදලට රජයට මේක විකුණන්න පුළුවන් නම් ඒ ආයෝජන එනවනම් අවසාන වශයෙන් එකේ වැදගත්කම කාටද ලැබෙන්නේ? අද අපි ඉදිරිපත් කරලා තියෙනවා cost reflective pricing වල වටිනාකම. හැබැයි ඒක ගැන කවුරුත් කියන්නේ නැහැ. අපි බලන්නට ඕන අපි ඉදිරිපත් කරලා තියෙන අමාත්‍යංශය ඉදිරිපත් කරලා තියෙන අලුත් මිලදණ්ඩ 30 වෙනකන් රුපියල් 8 සිට 6 දක්වා ඒක කඩු කරලා තියෙනවා 30 සිට 60 වෙනකන් 20 ඉඳලා රුපියල් 9ට අඩු කරලා තියෙනවා 50%කටත් වැඩි 60 ඉඳලා 90 වෙනකන් 30 ඉඳලා 18ට අඩු කරලා තියෙනවා 40%කින් 90 ඉඳලා 120 වෙනකන් රුපියල් 20කින් අතු කරලා තියෙනවා 40%කින් මේකෙන් මේක තමයි පාරදුෂ්‍යතාවය කියන එකෙන් අදහස් කරන්නේ එතකොට මිල අඩු වෙනකොට වැඩියෙන් ජලය ලැබෙනකොට මිල අඩු වෙනවා මිල වැඩි වෙනකොට මිල වැඩි වෙනවා ඉතින් ඒ යථාර්ථයට ඒ ප්‍රායෝගිකත්වයට මේ රටේ මිනිස්සු හුරු වෙන්නට ඕන නැතුව මොනවද කරේ 2011 ඉඳලා 22 වෙනකම් කිසිම දවසක අපි ඒ මුදල් වැඩි කරේ නැහැ එකපාරටම වැඩි කරන්න සිද්ධ වුණා 100%කට වැඩි දරා ගන්න බැරි වුණා අපි පිළිගන්නවා හැබැයි දැන් ආපසු අපි ඒක අඩු කරගෙන යනවා මොකද්ද අපිට තියෙන විකල්පය ජල විදුලි බලයට යන්නේ රුපියල් 2යි රුපියල් 22ක් විතර යනවා කෝල් එකට රුපියල් 22යි 26යි ප්‍රමාණ ප්‍රමාණයක් යනවා සූර්ය බල ශක්තියට හැබැයි ඩීසල් වලට අපි ගේනවා 95ක් සමහර තැන් වලට ගේනවා 110ක් ඒකට කවුරුත් විරුද්ධ වෙලා නැහැ හැබැයි 26ට ගේනකොට විරුද්ධ වෙනවා 22ට ගේනකොට විරුද්ධ වෙනවා ඇවරේජ් කෝස්ට් එක රුපියල් 34යි ඇවරේජ් කෝස්ට් එක රුපියල් 34 නම් 34ට වඩා යම් ප්‍රමාණයකට අඩුවෙන් ජනනය කරනව නම් ඒකේ අවසාන වාසිය යන්නේ පාරිභෝගිකයට ඇයි ඒකට විරුද්ධ වෙන්නේ අනිවාර්යයෙන්ම මේ පනත තුලින් unsolicited proposal සම්පූර්ණයෙන්ම ඉවත් කරලා දානවා solicited proposal තමයි ලබා ගන්න උත්සාහ කරන්නේ අපි සියලු දෙනාම එකඟ වෙන එක තැනක් තියෙනවා ජනනය පෞද්ගලීකරණය කරන්නට ඕන ජනනය තරඟකාරීත්වයට ඉදිරිපත් කරන්නට ඕන වඩා ලාභදායී ජනකයට ඒ අවස්ථාව ලබා දෙන්නට ඕන බෙදා හැරීම පෞද්ගලීකරණය කළ යුතුයි කියලා තරඟකාරීත්වයට විවෘත කර යුතුයි කියලා අපි නෙවෙයි කියන්නේ STAB එකේ බ්ලූප්‍රින්ට් එකේ හැබැයි එක දෙයක් තියෙනවා සම්ප්‍රේෂණය අපි බාරගත යුතුයි සම්ප්‍රේෂණය කාට හරි වෙන අයට දෙන්නට බෑ එතන තියෙනවා එනර්ජි සිකියුරිටි එකක් ඒ හින්දා තමයි ජාතික පද්ධති ක්‍රියාකරු NSO කියලා කියනවා NSO is national system operator ජාතික ආරක්ෂා වහා උපයමාර්ගික වැදගත්කම සුරකීම සඳහා මේක 100%ක් රජයේ සතුව පවතිනවා ඒක වෙන කාටවත් එන්න දෙන්නේ නැහැ එම නිසා මේක කියලා හදිස්සියෙන් ගෙනාවලු මේක හදිස්සියෙන් ගෙනාවු දෙයක් නෙවෙයි 2022 ඉඳලා අපි මුල් අවස්ථාවේ ඉඳලා දිගින් දිගටම කතා කරා මේකට විශාල වශයෙන් වෙනම කමිටුවක් දැම්මා UNDP එක USAID එක World Bank එක එකතු වෙලා consultation රාශියක් තිබ්බා පනත මුල් අවස්ථාවේදී අපි ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ ඉදිරිපත් කරා ඒකේ යම් යම් ගැටලු තියෙනවායි කියලා විශේෂයෙන්ම භාෂාවල අක ඉවත් කරගත්තා. ඉතින් ඔය විදියට කතා කරන්න ගියොත් කතා කර කර ඉන්න වෙයි කිසිම දවසකට ඉදිරිපත් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ හින්දා මේක හදිස්සියෙන් ගෙනාවා කියන එක සම්පූර්ණ බොරුවක් මුලාවක්. නමුත් එකම දේ කියලා කියන්නේ මෙතෙක්කල් කතා කර කරපු හිටපු දේ අපි ප්‍රායෝගික ගෙනල්ලා ඉෂ්ට කරගන්න උත්සාහ කරනවා. ගරු මන්ත්‍රීතුමනි එම නිසා ඔය පුද්ගලීකරණය කියන එක ඔච්චර කියන තරම් භයානකද මම ඉල්ලනවා 1994 ගරු මංගල සමරවීර ඇමතිතුමා මූලික
ගරු ඇමතිතුමා මුතුමාගේ විනාඩි දෙක කාලයක් තියෙන තව
SLT එක පෞද්ගලීකරණයට පෙර තිබුණු විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ තිබුණු තත්වයයි අද ශ්‍රී ලංකාවේ SLT එක සහ අපේ ටෙලිකොමියුනිකේෂන් ඉන්ඩස්ට්‍රි එකේ තිබෙන තත්වයයි අතර වෙනස බලන්න තරඟකාරීත්වය තුලින් කාටද වාසිය ලැබිලා තියෙන්නේ රජය ආයෝජනය කරනවද රජය හොඳට අරගෙන මුදල් අමාරු නම් දානවා ටැක්ස් එකක් 10%ක් දානවා ඉන්ටර්නෙට් එකට 10%ක් දානවා ඒ අනුව ඉතාමත්ම පැහැදිලි තරඟකාරීත්වයේ හින්දා ඉස්සර පොලිමේ ඉන්න උනා තමන්ගේ දුරකථනය ගන්න අවුරුදු 10ක් අද වෙනකොට දුරකථන සම්බන්ධතා තියෙනවා ජනගහනයටත් වඩා අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ ජනගහනය 1,022,000යි දුරකථන සම්බන්ධතා තියෙනවා 1,030,000ක් විතර ඒ කියන්නේ පෞද්ගලීකරණය කියන එක එතරම් නරක දෙයක් නෙවෙයි. පෞද්ගලීකරණය කියන අදහස් කරන්නේ නැහැ අපි අපි මේ තියෙන සමනලව විකුණන්න හදනවා කියලා. විකුණන්න හැකියාවකුත් ඇත්තෙත් නැහැ. ජල විදුලි බලාගාර අයිති ඇවිල්ලා විදුලි ගල මණ්ඩලයට නෙවෙයි. විදුලි බල මණ්ඩලය එකෙන් යම්කිසි ප්‍රයෝජනයක් ගන්නවා. ඒකට වෙනම ආයතනයක් තියෙනවා. ඒක පෞද්ගලීකරණය කරන්නට බෑ. මේ අන්බන්ඩල් කියන එකෙන් ප්‍රධාන වශයෙන් අපි මුලින් කියපු ආකාරයට මේක වෙන් කරනවා. ආයතන හටකට කඩනවා. ඒ ආයතන හටට කැරුවට පස්සේ දැන් තියෙනවා සමහර ආයතන ඉතාමත්ම හොඳින් කාර්යක්ෂම ක්‍රියාත්මක වෙනවා. සමහර ආයතන ඉතාමත්ම අකාර්යක්ෂමයි. අර කාර්යක්ෂම අයගේ යට ඔවුන් රිංගනවා. වෙන් වෙන්ව ඔවුන්ගේ දත්ත නැහැ. පාරදුෂ්‍යතාවයක් නැහැ. අටට කැඩුවට පස්සේ
ගරුතුමාගේ වෙලාව අවසන්යි.
මම ඉවර කරනවා ගරු මන්ත්‍රීතුමනි. කැඩුවට පස්සේ තේරෙයි ඔය ආයතන අටින් වඩාම කාර්යක්ෂම කවුද? වඩාම කාර්යක්ෂම නොවන්නේ කවුද? දූෂණය සිද්ධ වෙන්නේ කොතනද? පාඩු ලබන්නේ කවුද? ලාභ ලබන්නේ කවුද කියන එක. ඒක තමයි පාරදුෂ්‍යතාවයේ accountability එකේ විනිවිදභාවයේ උපරිම ඵලය කියන එක. එමින්දා මම නැවත වතාවක් ගරු මන්ත්‍රීතුමනි කියන්නේ මේ පනත කාලයක් තිස්සේ ක්‍රියාත්මක විය යුතු පනතක්. මේකෙන් ඒකාධිකාරණය බිඳවැටෙනවා. මේකෙන් පෞද්ගලීකරණය කෙසේ වෙතත් පෞද්ගලික ආයෝජන මේකට ලබා දෙනවා. හැබැයි ඒක කරනකොට ඉතාමත්ම පැහැදිලිවම රටේ සුරක්ෂිතභාවය සහ එනර්ජි සෙකියුරිටියට හානි නොවන ආකාරයෙන් ඒක කරන්න අපි කැප වෙලා තියෙනවායි කියන එක ප්‍රකාශ කරමින් මම නැහැනවා.
සූදී විලන ගරු නලින් බණ්ඩාර ජයමා මැතිතුමා විනාඩි 7ක කාලයක් තියෙනවා.
ගරු මුලාසේ මන්තුමනි, පළමුවෙන්ම කියන්න ඕන කාරණේ තමයි මේ රිෆෝම්ස් වලට අපි විරුද්ධ නැහැ. ඒක මුලින්ම කියන්න ඕන. මේ සම්බන්ධව අපිත් පක්ෂයක් විදිහට දිගින් දිගටම අදහස් දක්වලා තියෙනවා. අපේ බ්ලූ ප්‍රින්ට් එකේ මේ රිෆෝම්ස් ගැන කියලා තියෙනවා. විදුලි බල මණ්ඩලය අන්බන්ඩල් කරන්න ඕන, කොටස් කීපයකට වෙනස් වෙන්න ඕන කියන එකේ අපි ඉන්නවා. හැබැයි එහෙම කියලා ඔබතුමාලා මේ උද්දච්ච ආකාරයට ප්‍රොෆෙෂනල්ස් ලගෙන්, ඉංජිනියරින් ඇසෝසියේෂන් වලින්, ඉංජිනියර්ස් ලගෙන්, විද්වතුන්ගෙන් අහන්නේ නැතුව මේ කරන්න යන රිෆෝම්ස් වලට අපි එකඟ නැහැ. විශේෂයෙන්ම ඔබතුමාලා මේ කඩිමුඩියේ කරන්න ගන්න උත්සාහය පිළිබඳවත් අපිට බරපතල ප්‍රශ්න තියෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි මේ කඩිමුඩියේ කරන්න යන එක පිළිබඳව තියෙන හදිස්සිය පිළිබඳව හොඳම උදාහරණය තමයි පස්වෙනි මාසේ 21 ඔබතුමාලා කැබිනට් පත්‍රිකාවක් නිකුත් කරනවා. හැබැයි අපි දන්නවා 21 නිකුත් 21 කැබිනට් එකට දාපුවාම 22 මේක අවුට් වෙනවා. මේක දැනගන්න පුළුවන්. හැබැයි අවුට් වෙන ලයිස්තුවේ මේක නැහැ. කොලේ වහලා හංගලා මේ කැබිනට් පේපර් එක දාන්නේ. ඒ තමයි implementation of renewable energy projects received through expression of interest. මේ අභිලාෂ කැඳවීම පිළිබඳ කැබිනට් පත්‍රිකාව. මේ කැබිනට් පත්‍රිකාවේ ව්‍යාපෘති තියෙනවා ගරු මුලාසේ මන්තුමනි 34ක්. සමහරවිට 40ක් 49ක් තියෙනවා. තව කොලයක් තියෙනවා. 49ක් තියෙනවා. එතකොට මේ හදිසියේ මේ අභිලාෂ කැඳවීම් 49ක් කැබිනට් අනුමැතිය ලබා ගන්නේ කුමන අරමුණකින්ද? දැන් මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ පවා තියෙනවා මේට කලින් අනුමැතියින් ලබාගත්තුවා පරණ අප්‍රෝවල්ට අවස්ථාව තියෙනවා. හැබැයි ඒ කම්පිටිටිව් බිඩින් කරපු, ඒ කියන්නේ තරඟකාරී ලංසු කැඳවීම් මත කරන ලද අනුමැතියින් වලට තමයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවා අනුමැතිය අවසරය දීලා තියෙන්නේ මේ ඔබතුමාලට මේ කටයුත්ත කරන්න. හැබැයි ඒ අවසරයවත් ඒකවත් සලකා බලන්න නැතුව මේ හදිසියේ 5 වෙනි මාසේ 21 ඉදිරිපත් කරලද මේ කැබිනට් මෙමරන්ඩම් එක හරහා ව්‍යාපෘති 49කට අවසරය දීලා තියෙනවා. මේ ව්‍යාපෘති 49 අතර පොඩි පොඩි ඒවා නෙමේ, මෙගාවොට් 700, විශාල ව්‍යාපෘති ගණනාවක්, මෙගාවොට් 100, මෙගාවොට් 800, මෙගාවොට් 80, 100 මේ විතර මං හිතන්නේ එකතු කරලා බලුවොත් එහෙම විශාල ප්‍රමාණයක් තියෙනවා මෙගාවොට් 50ට වැඩි ව්‍යාපෘති 137 තියෙනවා. එතන 800 එකක් තියෙනවා. එතන 832 ද එකතුව. ඔබතුමා ගණන් බැයිද මනුෂ්‍යයන කර්මත්‍ය? ඒ නිසා පැහැදිලිවම මෙතන තියෙන්නේ අර යන යකා කොරහ බිඳගෙන යනවා වගේ තියෙනවනේ කතාවක්. මේ යන යකා තව මාස 3කින් යන යකා කොරහ බිඳගෙන තමයි මේ යන්නේ. අපිට ආරංචි පහුගිය ටිකේ බාර් ලයිසන් ගණනාවක් දුන්නා කියලා. ඒත් අර යන යකා කොරහ බිඳගෙන යන වැඩක් තමයි. අපිට ආරංචි කැසිනෝ ලයිසන් දෙකක් දෙන්න යනවා කියලා. ඒත් යන යකා කොරහ බිඳගෙන යන වැඩක් තමයි. ඒ වගේම තමයි මේ අභිලාෂයන් මත EOI ලයිසන්ස් 49ක් දෙන්නෙත් මේ ආණ්ඩුවද මේ අන්තිම මාස දෙක තුනේ හොරකම් කරන්න හම්බ කරන්න සල්ලි එකතු කරන්න ව්‍යාපෘති. අපිට ආරන්තිනේ දැන් ජනාධිපතිතුමා ජනාධිපති මැතිවරණ කාර්යාලයකුත් දාලා කියලා. ඉතින් මේ මේ මේව පිට දාලා මේ සල්ලි වෙනකේ කිසිම බයක් නැහැ. ගමට ගියාම බය කියන්නේ බය නාමයක්වත් නැහැ. ඈ ගමට ගියාම බය නාමයක්වත් නැහැ. ඔක්කොම සූට් ගාලා ඉන්න රල්ලික්ස් මහත්තයාගේ ටයි එක ඇඳලා තියෙන්නේ. ඒ නිසා පැහැදිලිවම මේ අද අනුමත කරන්න හදන්නේ ඒ වගේ අපිට එකග වෙන්න ඇති බැරි පනතක් කියන එක පැහැදිලිවම කියන්න ඕන. ඒ වගේම ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, අපි දන්නවා ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක ගැන. අදනට වෙන දකුණු ආසියාවේ 99.9% මුළු රටම විදුලිනය කරලා තියෙනවා. ඒ දශම ගාණක් ඉතුරු වෙන්නේ ඒක 100% කරන්න බෑ. ඒක සාමාන්‍යයක්. එතකොට අපේ නෙට්වර්ක් ලොස්ට් එක 7%කට වඩා අඩු මට්ටමකට දැන් ඇවිල්ලා තියෙනවා. ඒක මේ දකුණු ආසියාවේ නෙමෙයි ආසියාවේ ඉතා ඉහළ මට්ටම. නිසා අපිට තියෙන හොඳ පද්ධතියක් තියෙනවා. ඒ වගේම අපිට මහවැලිය ඇතුළු අපිට හොඳ විශාල විදුලි බලාගාර විශාල ජල විදුලි බලාගාර පද්ධතියක් තියෙනවා. විශාල ජල විදුලි බලාගාර පද්ධතියක් තියෙනවා. අදතර මේ බලාගාරත් වෙන වෙනම කඩන්න හදනවා. අපි කිව්වේ නෑ අන්බන්ඩල් කරන්න කිව්වම මේ බලාගාරයෙන් බලාගාරය කඩන්න කියලා. අපි කිව්වේ සම්ප්‍රේෂණය ජෙනරේෂන් සහ ට්‍රාන්ස්මිෂන් ඩිස්ට්‍රිබියුෂන් නිෂ්පාදනය මේ කොටස් තුනට ජනනය බෙදාහැරීම සහ ට්‍රාන්ස්මිෂන් ඒ කියන්නේ සම්ප්‍රේෂණය මේ තුන කොටස් තුනකට කැඩීම පිළිබඳව තමයි අපි කතා කරන්නේ. හැබැයි අද මොකද්ද කරන්න යන්නේ? මේ මහවැලිය තියෙන වික්ටෝරියා එක ඇතුළු මහා විදුලි බලාගාර ටිකත් මේගොල්ලෝ වෙන වෙනම කඩන්න හදනවා. දැන් ඒක අපි ඊයේ පෙරදා ඕසයිට් කමිටි එකෙන් අහපුවාම මේවා ගැන කවුද ඔඩිට් එහෙම නැත්නම් මේක තක්සේරු කරන්නේ කවුද කියලා අපේ රටේ තක්සේරු දෙපාර්තමේන්තුවල.
එතකොට අපිට තව විනාඩිය කාලයක්
තියෙනවා. මට තව විනාඩි කීපයක් තියෙනවා.
කාගෙන්ද? කවුද?
මූලාසනේ. එතකොට
එහෙම දැනුම්
දෙන්න අපේ රටේ මහවැලි ඒ තියෙන වික්ටෝරියා එකක් ගන්නකො. මේ වගේ දෙවන්ත විදුලි බලාගාරයක තක්සේරුවක් කරන්න පුළුවන් ඉංජිනේරින් බෑග්ග්‍රවුන්ඩ් එකක් අපේ තක්සේරු දෙපාර්තමේන්තුවට තියෙනවද? එතකොට මේ තක්සේරුව හරියට කරුන් නැත්නම් ඊළඟට මේවා විකුණද්දි තුට්ටු දෙකට මේවා විකිණිලා යයි. මේවා යටින් අපූර්වට ගේම් ගහයි. ඒ නිසා පැහැදිලිවම මෙතන තියෙන්නේ මේ අපේ රටේ තියෙන විදුලි බල පද්ධතිය අපේ බලය තුට්ටු දෙකට කාට කාහරි විකුණලා මේ බංකොලොත් භාවයෙන් ගොඩ එන්න කියලා දරන උත්සාහයක් විදියට. ඒ හරහා ඒකට යටින් හොරකම ඒ වංචා දූෂණ ඕනතරම් තියෙනවා. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියන්නේ මේ වැඩේට අපි එකග නැහැ. අනිවාර්යයෙන්ම අපි මේ රටේ ජනතාවට පොරොන්දුවක් දෙනවා ඔක්තෝබර් අග පත්වෙන සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ
ඔබතුමාට
මේ හොඳ පනතක් ගෙනීමට අවශ්‍ය විධිවිධාන කරනවා කියන පොරොන්දුව මේ රටේ ජනතාවට දෙනවා.
මන්තුමා අවසන් කර ඔබතුමාට වෙලාව ලබා දීලා නැහැ. කරුණාකර අවසන් කරන්න.
මේ යන යකා කොරහ බිඳගෙන යන වැඩපිළිවෙල තියෙන මිදුළු බල මණ්ඩලය ඉතරක් නෙමෙයි හැමතැනම තියෙනවා ජනාධිපති ලේකම් කාර්යාලය ඉඳන්. ඒ නිසා ඒකට විරෝධය පළ කරමින් මම නවතිනවා.
ඊළඟට ගරු පාර්ට්ලි චම්පික මන්තුමා විනාඩි 8ක කාලයක් දෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද මේ විදුලි බල මණ්ඩලය කොටස් 12කට සමාගම් 12කට වෙන් කිරීමේ මේ පනත් කෙටුම්පත පිළිබඳව අපි සලකා බලන්න ඕනේ රජය ආණ්ඩුවේ ආයතන පිළිබඳව අරගෙන තියෙන ව්‍යාපාර හා අනිකුත් රාජ්‍ය ආයතන ගැන අරගෙන තියෙන ප්‍රතිපත්තියට අනුකූලවයි. අද රටේ රාජ්‍ය ආයතන 1200ක් තියෙනවා. මීට අවුරුදු 100කට කලින් මේ රටේ රාජ්‍ය ආයතන 10යි තිබුණා. එමනම් මේ රාජ්‍ය ආයතන පිළිබඳ සමස්ත ඇගයීමක් කරලා ඒ රාජ්‍ය ආයතන ප්‍රමාණය අඩු කරන්න, ඒ රාජ්‍ය ආයතනව ඵලදායිතාවය වැඩි කරන්න, ඒ රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ක්‍රියාමාර්ගය පිළිබඳ විද්‍යාත්මක කළමනාකරණ විගණනයක් කළ යුතුව තිබුණා. මේ ගැන අපි කෝප් සභාවේ යෝජනා කළා. මුදල් අමාත්‍යාංශයේ යම් විගණනයක් ආරම්භ කළා කරගෙන ගිහින් තිබුණා. අපි අඳුර ගන්න ඕනේ දැනට බෝඩ් ලෑලි හැටියට තියෙන රාජ්‍ය ආයතන කීයද ඒවා වහන්න. ඒ වගේම සමහර රාජ්‍ය ආයතන එකම ක්‍රියාවලියට 3-4ක් තියෙනවා ඒවා එකතු කරන්න. සමහර රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න. තවත් සමහර රාජ්‍ය ආයතන හා පුජ්‍යලික ආයතන අතරේ සම්බන්ධයක් ඇති කරන්න රාජ්‍ය පුජ්‍යලික සම්බන්ධයක් පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකක් ඇති කරන්න. තවත් සමහර රාජ්‍ය ආයතන පුජ්‍යලීකරණය කරන්න. මෙවැනි විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නැතුව අතනින් ටෙලිකොම් එක විකුණනවා, මෙතනින් රක්ෂණය විකුණනවා, මෙතනින් ගෑස් කම්පැනිය විකුණනවා, මෙතනින් විදුලි බල මණ්ඩලය කොටස් කරන මේ ක්‍රියාවලියෙන් මේ රාජ්‍ය සේවය ඉදිරියට යන්නේ නැහැ. දැන් මේ උගාද දෙනෙක් හිතන් ඉන්නවා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝග කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ රාජ්‍ය ආයතන විශේෂම ලංකා විදුලි බල මණ්ඩලය වැනි දෑ ගැනීම සඳහා යහපාලන මූලධර්ම ගණනාවක් අඳුන්ලා දුන්නා. මේ සභාපතිලා අධ්‍යක්ෂක මණ්ඩල මේවා පිළිබඳ වෘත්තීය ප්‍රවේශයක් ගන්න කියලා. ඒ වගේම මේවා පිළිබඳව කිසියම් ආකාරයක කාර්යසාධන ඇගයීමක් කරන්න කියලා. ඒ කිසිවක් කරන්නේ නැතුව තනින් තනින් කරගෙන යන මේ ක්‍රියාවලියෙන් මේ රාජ්‍ය ආයතන පද්ධතිය මීටත් වඩා බරපතල අර්බුදයකට යන බව ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම මේ පළවෙනි මාස පහේ ලංකා විදුලි බල මණ්ඩලයේ අතිරේක වශයෙන් බිලියන් 90ක් ඒ කියන්නේ කෝටි 9000ක් උපයලා තියෙනවා. ආසන්න වශයෙන් 175ක් වෙන විදුලි පාරිභෝගිකයන්ගෙන් වැඩිපුර රුපියල් 12000ක් මේ කාල සීමාවේ අරන් තියෙනවා. මේක අපි එපා කිව්වා. මේ විදිහට ලංකා විදුලි බල මණ්ඩලයේ මේ අධික ගාස්තු අය කිරීම. අද අමතුමා ප්‍රකාශ කළා ගාස්තු අඩු කරනවා කියලා. නමුත් මහජන උපයෝගිතා කොමිසමට මේ දක්වා එවැනි ලියවිල්ලක් ඇවිල්ලා නැහැ. කෙසේ නමුත් මේ ක්‍රියාවලියෙන් ඒකක 60ට වඩා අඩුවෙන් පාවිච්චි කරන දුගී ජනතාව, ඒ වගේ මේ රටේ ව්‍යාපාරික ප්‍රජාව නැති වෙලා යනවා. අපිට සමකාලීන අනික් කලාපීය තත්ත්වයන් ගැන බලුවහම විශේෂයෙන්ම වියට්නාමයට ප්‍රධාන ආයතන ගමන් කරන්න ප්‍රධාන හේතුව 40%කින් පමණ විදුලි බිල ඒ ක්ෂේත්‍රවල අඩු නිසා. ඒ නිසා මේ කොස්ට් රිෆ්ලෙක්ටිව් කිව්වහම මේ අධික ලාභ ඉපයීමත් ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්යසාධනය වැඩි කරන්නේත් නැතුව ලංකා විදුලි බල මණ්ඩලයේ සියලුම දුක් දෝමනස්යන් පාරිභෝගිකයන් පිට පැටවීම සම්පූර්ණයෙන්ම වැරදි. ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කළ යුතුද? ඔව්. එමනම් ඒක කරන්න ඕනේ කොහොමද? මොනවද පාවිච්චි කරන්න ඕනේ මූලධර්ම? පළවෙනි දේ තමයි මෙවැනි ක්‍රියාවලියකදී මේ විදුලි බල සපයන්නා ඔහු එක ප්‍රධාන සාධකයක්. ඒ වගේම විදුලි පරිභෝජිකයා ඒ දෙවැනි සාධකය. ඊළඟට මේ විදුලි බල ප්‍රතිපත්තිය, බලශක්ති ප්‍රතිපත්තිය පිළිබඳ තීරණ ගන්න ආණ්ඩුව, විධායකය, ඇමති මණ්ඩලය හා ඒ ප්‍රතිපත්ති සැකසුම් ක්‍රියාවලිය. ඒ වගේම අවසාන වශයෙන් පාරිභෝගිකයාත් විදුලි බල සපයන්නත් ආණ්ඩුවේ ප්‍රතිපත්තිත් එක්ක රටේ ඉදිරි ගමන ගැන කල්පනා කරලා බලලා මේ සියල්ල නියාමනය කරන නියාමන ක්‍රියාවලිය. මේ කොටස් හතර අතර සමබරතාවයේ බිඳුනොත්, මේ සමබරතාවයේ බිඳලා එක පැත්තකට ඇදලා ගියොත් දැන් මේ පනතෙන් බොහෝ දුරට ප්‍රතිපත්ති සකසන්නාට, ඇමතිතුමාට, විධායක බලයට විශාල බලයක් හිමි වෙනවා විතරක් නෙවෙයි, නියාමන අධිකාරියට පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා 2009 වසරේ පනතෙන් ලබා දීපු විශාල බලතල ප්‍රමාණයක් ඉවත් කරලා තියෙනවා. ඒ අනුව ප්‍රතිපත්තිමය වශයෙන් මේ සමමිතිය සම්පූර්ණයෙන්ම මේ පනතෙන් බිඳ වැටලා තියෙන බව කනගාටු වුණත් ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම මේ විදුලි බල මණ්ඩලය කොටස් වලට වෙන් කිරීම සඳහා, එහෙම නැත්නම් අන්බන්ඩ්ලින් සඳහා 2002 යෝජනාවක් ආවා. ඒ අනුව කොටස් 6කට ලංකා විදුලි බල මණ්ඩලය වෙන් කරන්න. ජනනයට, සම්ප්‍රේෂණයට, බෙදා හැරීම ආයතන 4කට. නමුත් ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. දෙදස් නමේ මොකද දෙදස් නමය දක්වා එක ඇදගෙන ආවා මොකද විදුලි බල පනත ඊට සමානුරූපීව වෙනස් කළේ නැහැ. ඒ වෙනස් කළේ තිතාම අවස්ථාවාදීව ආසියානු සංවර්ධන බැංකුවේ ආධාරයක් බලාපොරොත්තු වෙයි. එහෙම නැතුව මේ විදුලි බල මණ්ඩලය ප්‍රතිවගත කිරීමේ අරමුණින් නෙවෙයි. කොහොම නමුත් ඒ ක්‍රියාවලිය මීට වඩා සරලයි. ඒ ක්‍රියාවලියත් එක්ක බලනකොට මේ ඉදිරිපත් කළ තියෙන දේ පළමුවෙම කියන්නේ තාම සංකීර්ණ ක්‍රියාවලියක් මේ පනතෙන් ඇති කරලා තියෙන්නේ මේ විදුලි බල ශේෂ්ත්‍රයේ කවුද වග කියන්නේක් නැහැ. අද විදුලි බල මණ්ඩලය කියලා ඒකකයක් තියෙනවා. විදුලි අත්හිටවීමකදී, විදුලි කප්පාදුවකදී, එහෙම නැත්නම් විදුලි බිඳවැටීමකදී කිසියම් දුරකට ඒ පාරිභෝගිකයන්ට වග කියන. නමුත් මේ ආයතන 12න් කවුද කාටද වග කියන්නේ කියන එක පිළිබඳ බරපතල ප්‍රශ්නයක් ඇති කරලා තියෙනවා මේ සංකීර්ණතාවයේ විසින්. ඒ වගේම මේක ඊළඟ කාරණේ ඒ පනතෙන් වෙනස් වෙන මේ සම්ප්‍රේෂණ ක්‍රියාවලියට පුජ්ජලික අංශය ගණන්ලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. පුජ්ජලික අංශය දැනුත් ඔය කුඩා කුඩා විදුලි ව්‍යාපාර විදුලි ව්‍යාපෘති කරනකොට එවැනි දේ කරනවා. නමුත් මතක තබා ගන්න
තුවරු විනාඩි දෙකක කාලයක් තියෙනවා.
විදුලිය පිළිබඳ කාරණේදී විදුලි ඒකාධිකාරයක් නැති වෙන තියෙන ඉඩකඩ වැළැක්වීමට රජයට තියෙන මූලිකම අංගය තමයි සම්ප්‍රේෂණයේ රජය සතු වීම. ඒ ක්‍රියාවලිය වෙනස් වුණොත් අනිවාර්යයෙන්ම මේ විදුලි ඒකාධිකාරයක් ඇති වෙනවා. ගරු සභාපතිතුමනි, ඔබතුමා දන්නවා අපි මේ රටට ටයිල් ගෙන්වීම නතර කරාම දෙන්නෙක් ඒකාධිකාරයක් හදාගත්තා. සීනි ඒකාධිකාරයක් හදාගත්තා. බිත්තර ඒකාධිකාරයක් හදාගත්තා. මේ වගේ මේ විදුලි බල ශේෂ්ත්‍රය නෙමෙයි. තාම පුංචි ක්‍රියාවලීන් වලත් බලගතු ඒකාධිකාරයන් කතිකාබාධිත්‍යයන් ඇති කරගන්නවා. ඒක නතර කරන්න රජයට තියෙන ලොකුම අවිය තමයි සම්ප්‍රේෂණය රජය සතු කර ගැනීම. අපි දන්නවා කැලිෆෝනියා විදුලි මාෆියාව ඒ කැලිෆෝනියානු ආණ්ඩුවේ ආණ්ඩුකාරවරයාව ගෙදර යවන්න තරම් බලවත් උනේ මේ සම්ප්‍රේෂණ පද්ධතිය රජයේ සතු නොවීම නිසා. ඒ නිසා මේ සම්ප්‍රේෂණය පිළිබඳ ක්‍රියාවලිය රජයේ සතු විය යුතුමයි මෙතන සමාගම් දෙකකට කඩලා තියෙනවා. එකක් විදුලි පද්ධති, කියන්නේ වයර් සිස්ටම් එක දීලා තියෙනවා රජයේ 100%ක් තියෙන කම්පැනි එකට. ඒ වගේම ඩිස්පැච් එක ඇතුළු අනිකුත් ක්‍රියාවලිය 50%ක් රජයේ තියෙන ව්‍යාපාරයකට දීලා තියෙනවා. එතන තමයි වැදගත් දේ. ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය කාලයේ පාඩු ලබන්න ඒ වගේම නොයෙකුත් ආකාරයේ දූෂණ ක්‍රියාවලියට විශාල වශයෙන් යොමු වුණේ මේ ඩිස්පැච් එක ක්‍රියාත්මක කිරීමේදී සිදුවෙච්ච විශාල ව්‍යාකූලතාවයන් නිසා. ඒක නිසා මේ ක්‍රියාවලිය තුළ රටේ විදුලි බල පද්ධතිය පාලනය කරන්න නොහැකි තත්ත්වයකට අනාගතේ යන්න පුළුවන්. ඒ වගේම මේ විදුලි බල පනතේ තියෙන
විශේෂත්වය අවසන් කරන්න.
මේ විදුලි බල පනතේ තියෙන විශේෂත්වය තමයි 2002 පනතට වඩා ඕනෑම කෙනෙකුට ජනනය කරලා විදුලි බල පද්ධතිය පාවිච්චි කරලා තමන් ඕනෑම තැනකට විදුලිය ගෙනියන්න ඉඩකඩ තියෙන අර වීලින් ප්‍රින්සිපල් එකට නිලභාවයක් ලබා දීලා තියෙනවා. මේක තුලින් මොන විදිය ප්‍රතිඵල ඇති වෙයිද කියන්න බෑ. නමුත් අර 2002 පනතට වඩා තියෙන මූලිකම වෙනස මේ ක්‍රියාවලියයි. ඒ නිසා මේ ශේෂ්ත්‍රයේ නියලිච්ච කෙනෙක් හැටියට මේ සංවාදයට දායක වෙච්ච කෙනෙක් හැටියට මම මේ අවස්ථාවේදී අනතුරු අඟවනවා මේක අවිධිමත් ආකාරයට හෝ විධිමත් ආකාරයට හෝ මේක ක්‍රියාත්මක කළහොත් තව අවුරුදු කීපයක් යනකොට ලංකාවේ විදුලි බල ශේෂ්ත්‍රය කාටවත් පාලනය කරන්න බැරි වියවුල් සහගත කතිකාධිපත්‍යන්ට අසු වෙච්ච මාෆියාවලට අසු වෙච්ච ක්‍රියාවලියක් බවට පත් වෙන තියෙන අනතුරු වැඩි. ඒ නිසා කරනවා නම් අර 2002 පනතේ තියෙන අඩුපාඩු ගැන කල්පනා කරලා බලලා ඒ ආකාරයට සිදු කිරීම තමයි සිදු කළ යුත්තේ කියන යෝජනාව කරමින් මම නිහඬ වෙනවා.
ස්තුතියි මිලන ගරු හේෂා විතාන්ගේ මැතිතුමා. විනාඩි 5 කාලයක්
තිබේ. ස්තුතියි ගරු සභාපතිතුමනි. අද විවාදයට ගන්න මේ පනත සම්බන්ධව විවිධ අදහස් පළ වුණා. ඒ අතරින් මම මේ අවසාන වශයෙන් කතා කරපු අපි අලි සබ්රි ගරු ඇමතුමාගේ ප්‍රකාශයකින්ම මම මගේ අදහස් දැක්වීම ආරම්භ කරනවා. එතුමා කිව්වා පෞද්ගලීකරණය කියන්නේ බය වෙන්න ඕන දෙයක් නෙමෙයි කියලා. මම පිළිගන්න පෞද්ගලීකරණය විය යුතු, පෞද්ගලීකරණය කළ යුතු ආයතන තියෙනවා අපේ වගේ රටක. නමුත් මම ඉතිහාසය මතක් කරලා දෙන්න කැමති කංචන විජේසේකර ගරු ඇමතුමා අද මේ පනත ඉදිරිපත් කළා තියෙනවා. ඔබතුමාට මතක ඇති, ඔබතුමා අද විපක්ෂේ හිටියානම් මේ පනත වෙන කවුරු හරිගෙන මම හිතන්නේ කංචන විජේසේකර ගරු ඇමතුමා කතා කරන්නේ කොහොමද කියන කාරණාව මට මේ වෙලාවේ සිහිපත් වෙනවා. මට මතකයි හම්බන්තොට වරායේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හදලා හම්බන්තොට වරායේ තියෙන වැය බර දරා ගන්න බැරුව මේ රටේ තියෙන වෙලාවේ පෞද්ගලීකරණය කරන වෙලාවේ අපේ කංචන විජේසේකර ඇමතුමාලා අපේ ගරු ඇමතුමා රාසියක්
ඩිවි චානකමතුමාලා කට්ටිය ගිහිල්ලා අම්මන්තර උද්ඝෝෂණ කරලා මහා විශාල පෙරලියක් කරා මේ පෞද්ගලීකරණයට විරුද්ධව. අද පෞද්ගලීකරණය ඉතාම සුවදායි කියලා ප්‍රකාශ කිරීම හරහා අපිට පේනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කොච්චර මෙහෙයක් කරලා තියෙනවද මේ ඔලුගෙඩි ටික වෙනස් කරන්න. ඒක නියමෙට වෙනස් වෙලා තියෙනවා. ඒ ගැන සතුටු වෙන මොකුත් නෙමෙයි. අපේ පරණ නායකයා නියමෙට පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරුන්ගේ ඔලු ටික හොදලා තියෙනවා. ඒ ගැන සතුටු වෙනවා. මොකද පෞද්ගලීකරණය ගැන එතුමාල්ලම හදපේ ව්‍යාපෘතියේදී එදා ඒ දාපු ජෝගි ටික දැන් මතක් කරලා දෙන එකම. ඒ වගේම ගරු කන්චන විජේසේකර ඇමතුමනි දැන් මේක හදිසියේ ගෙනාපු එකක් නෙමෙයි කියලා අලිසබ්ද ඇමතුමාම කිව්වා. අපි දන්නවා මේ අලිසබ්ද ඇමතුමාලා වගේ නීති ප්‍රවීණෝ රාශියක් ඉන්නවා මේ ඔබේ ආණ්ඩු පක්ෂ නියෝජනය කරමින්. මන්දන ඒ නීති සහාය අරගෙන ඒ සියල්ල කරලා අවුරුදු ගණනාවක් මේක කරා නම් මෑත කාලයේ ගෙනාපු පනතක මං හිතන්නේ අධිකරණයේ මේ තරම් ලොකු සංශෝධන ප්‍රමාණයක් වගන්ති 54න් 12කට වැඩි සංශෝධන ප්‍රමාණයක් ආවේයි කියන කාරණාව ගැන ඔබ දෙවරක් හිතිය යුතුයි. මේ රටේ ජනතාවට වැඩදායි වෙන මේ රටේ ජනතාවට ඵලදායි වෙන්න විදුලි බල මණ්ඩලය සකස් කරනවා නම් ඒකේ වෙනස්කම් කරනවා නම් අධිකරණය තුලින් මේ වගේ තීන්දු තීරණයක් ආවේයි කියන එක ගැන ඔබ දෙවරක් හිතන්න ඕන. අද වෙලා තියෙන නලින් බණ්ඩාර ඇමතුමා කිව්ව වගේ මේ මොහොතේ රටේ තියෙන ප්‍රශ්නය තේරුම් අරගෙන මේ මොහොතේ බංකොලොත්භාවයට පත් වෙච්ච රටේ තිබිච්ච තත්ත්වය මතක් කරලා දෙමින් ඔබට ඕන දේවල් කරගෙන යනවා. දැන් කංචන විජේසේකර මැතිතුමා කනට අවුරු පැය 12ක් දවසට විදුලිය කප්පාදු කරා කිව්වා. මම අහන්න කැමතියි කවුද පැය 12ක් විදුලි කප්පාදු කරන තැනට මේ රට ගෙනාපු මේ රටේ විදුලි බල මණ්ඩලය අරන් ආපු ඇමතිවරු ගරු අලිසබ්ද ඇමතිතුමා කිව්වාගේ 90න් පස්සේ මේ රටේ සියලු විදුලි බල ඇමතිවරු හිටියේ පොජ්ජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය කරපු ඇමතිවරු යහපාලන ආණ්ඩුව කාලේ ඉඳන් ඇමති ඉන්නේ දැන් ඔබතුමාලත් එක්ක. එහෙමනම් අවුරුදු 30කට ආසන්න කාලයක් මේ රටේ විදුලි බල ඇමතිවරු හිටපු සියලු දෙනාටම තමයි ඔබතුමායි කතා කරේ. සා කන්චන විජේසේකර ඇමතිතුමාට මගේ පෞද්ගලික ගෞරවයක් තියෙනවා. ඔබතුමා සමහර වෙනස්කම් කරන්න ඕනේව. දුමින්ද දිසානායක ඇමතිතුමාටත් මගේ ගෞරවය තියෙනවා. පුනර්ජනනීය බලශක්තිය එක එක මාෆියාවන්ට අවුලා වැහිලා තිබුණා. ඒක යම් කිසි හරාත්මක වෙනසක් කරන්න උත්සාහ කරා. ඒ පිළිබඳ පෞද්ගලිකව මා විශ්වාස කරන එක විය යුතු දෙයක්. හැබැයි ගරු ඇමතිතුමනි අදටත් සමහර ආයතන මහවැලි අධිකාරිය ඒ වගේම පරිසර අමාත්‍යාංශයේ මේ දෙන්න ඕන ක්ලියරන්ස් දීලා මේ රටේ ව්‍යාපාරිකයන්ට දේශීය ව්‍යාපාරිකයන්ට ඔබතුමාගේ විනාඩිය ඒක ලබා දෙන්නේ නැහැ. ඒ නිසා අපි හිතනවා මේ වෙනස්කම් කරනකොට මේක විනිවිද භාවයක් තියෙන අවශ්‍යයි. අපි හිතනවා මේ වෙනස්කම් වෙන්න ඕන. මේ ව්‍යාපෘති සඳහා ආයෝජක එන්න ඕන. හැබැයි ආයෝජක එන්න බෑ. අපේ රටේ ආයෝජනය කරන්න ඉන්නේ හොරු ටිකක් විතරයි. නැත්තම් මේකේ විශාල ගණන් වලට ආයෝජනය කරන විනිවිද භාවයෙන් තරංකාරී ආයෝජනයේ මිනිස්සු වෙන්නේ නැහැ. මේ රටේ තියෙන නීති ටික මේ රටේ තියෙන මේ ක්‍රමවේදය තුල වෙන පාඩුව දැන් පහුගිය කාලේ පුනර්ජනීය බලශක්ති සපයපු ශ්‍රී ලාංකික දේශීය ආයෝජකයන් අවුරුද්දක් යනකම් කරු හැමතුමනි මුදල් ගෙවන්න බැරි වුණා. එතකොට මේවට ආයෝජනය කරන ව්‍යාපාරිකයෝ කල්පනා කරනවා අපි ඒව වෙනුනොත් යමක් ඉතුරු කරන්න ඕන. ඒ නිසා මම අවසාන වශයෙන් කියනවා හොඳම උදාහරණ ඔබතුමාලා කොමිටි දාලා පත් කරලා මොනව කරත් අවසානයේ ඔබතුමාලට බලාපොරොත්තු වෙන දේ විතරයි වෙන්නේ. ඒක තමයි මට මතකයි අලිසබ්ද ඇමතුමාලා එහෙම පහුගිය කාලේ අපි දිගින් දිගටම මේ උදාහරණෙම ඇති ගරු ඇමතුමනි ක්‍රිකට් ගැන අපි කතා කරා කෑ ගැහුවා. ඔබතුමා හිටියා කංචන විජේසේකර ඇමතුමා හිටියා මනුෂ්‍ය නානාකර ඇමතුමාලා ඔබතුමාලා නිර්දේශ රාශියක් දුන්නා. ඒ එක නිර්දේශය ක්‍රියාත්මක වෙන්නේ අද LPL එකේ ආයි පල් හොරු ටිකක් ගැන අහලා කරු ඇමතුමනි මේ රටේ ක්‍රිකට් විනාශ කරනවා. ඉතින් මම
හිතනවා
ගරු ඇමතුමනි මේ සියල්ලටම අවංකව සද්භාවයෙන් වැඩ කරන ඇමතිවරු 10 දෙනෙක් කර ආණ්ඩු හිටියානම් අපිට මේක නියමිත කමන්ට යන්න පුළුවන්. එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඕන විදියට මේක කළමනාකරණය කරන්න අත උස්සන විසක් ඉදිරියට මේකට වෙලා තියෙනවා.
මීළඟට ගරු ගේවිදු කුමාරතුංග මැතිතුමා විනාඩි 5ක් කාලය.
මේක පුදුම පාර්ලිමේන්තුව. දැන් මගේ නම තිබුණේ නැහැ කතිගලයිස්තුවේ. දැන් මේ කාලේ මදි කියලා මේ සියලු මන්ත්‍රීවරු වෙනුවෙන් අපි ඉල්ලීමක් කරා තව දවසක් දෙන්න කියලා. එතකොට අද හවස පක්ෂනායක රැස්වීමක් තියෙනවා කිව්වා. මම මේ ලේකම්තුමා ළඟාවට ගියා. ඒ අනුව හෙට දවසෙත් මේ විවාදය තියෙනවද නැත්නම් පක්ෂනායක රැස්වීම ගත්ත තීන්දුව මොකද්ද කියලා අහන්නේ. එතකොට එතුමල්ල මට කියනවා අඩු ගාණ එක දැනුම් දුන්නේවත් නැහැ ඊට කලින්. එතකොට කියනවා කතානායකතුමා කියලාලු මට විනාඩි 5ක් දෙන්න කියලා. දැන් මේ අපේ රටේ පාර්ලිමේන්තුව මෙහෙමනම් මම මේ පක්ෂ විපක්ෂ ભેදයෙන් තොර වහන්නේ අපිද රටට නීති හදන්නේ දැන් මම රට වෙනුවෙන් පොදුවේ මන්ත්‍රීවරු වෙනුවෙන් තව දවසක් විවාද ඉල්ලුවම මට විනාඩි 5 කල් ලසත් දෙනවා ඒකද ඒකද අපේ පාර්ලිමේන්තුව මේකද අපි රටට දෙන ආදර්ශය මම දන්නේ නැහැ දැන් දැන් අද දැන් මේ ඒ විතරක් නෙවෙයි හා හරි දැන් මේකේ දැන් මෙතුමා කිව්වා මේ අපේ විදේශ මෙතුමා කිව්වා දැන් විදුලි බිල අඩු කළලයි කියලා කවද ඉඳන්ද ජූලි පළවෙනිද ඉඳන් ඒක ඇයි අද එව්වේ ඒක තමයි නියම දවසනේ නියම දවස ලැජ්ජ නැද්ද ලැජ්ජාවක් කියලා ගෑවිලවත් නැද්ද හරි ජූලි වල වැඩි කළා දැන් මේ අද දිවින පත්‍රේ මොකක්ද තියෙන්නේ හරි අද දිවින පත්‍රේ මොකක්ද තියෙන්නේ ලයිට් කපපු ගෙවල් වලින් වැඩිපුරගත් කෝටි 30 මාස 3ක් ඇතුළත යලි දෙන්න මහජන උපයෝගිතා කොමිසම නියෝග කරයි ලයිට් කපපු ගෙවල් වලින් ලයිට් කැපුවා විතරක් නෙවෙයි ලයිට් බිල වැඩි කළා කපලා ආපහු සම්බන්ධතාවය දෙන්න වැඩිපුරත් අය කළා ඒක ආපහු ගෙවලත් නැහැ ඒක ගෙවන්න කියලාත් නියෝග තිනවා මාස 3ක් ඇතුළත කීයද කෝටි 30ක් ඒක තියෙද්දි අද අපිට මේ කෙටි පණිවිඩ එවනවා ජූලි වල ඉඳන් අනේ ලයිට් බිල අඩු කරනවලු පගාව හැමතැනම අපි රටේ අපි පගාව නැති කරන්න ඕනලු දූෂණය නැති කරන්න ඕනලු මේව මොනවද හිටපු අධිකරණ ඇමතුමා විදේශ ඇමතුමා ඒකත් තව කලිසමක් ඇඳගෙන කෝට්ටයක් ඇඳගෙන ටයි එකක් උද්දාගෙන මේ සභාවට කියනවා ලැජ්ජයි දැන් ඊට පස්සේ එතුමම ඇහුවා මේ බ්ලූ ප්‍රින්ට් එකක් ගැන සමගි ජන බලවේගය දැන් ඔබතුමාගේ පක්ෂය මොකද්ද මගේ පක්ෂෙ මෙන්න මේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරේ මේකේ තියනවද ඔයාද කියනේවා මේකේ තියනවා පිටු එක මාර්ගකට වඩා කියවලා බලන්න මේ පිටු එක මාර්ගේ ඕවා තියනවද කියලා හරි ඒකෙන්ද ඔබතුමා කතා කරන්නේ ඔබතුමාලා ක්‍රියාත්මක කරන්නේ සමගි ජන බලවේගයේ බ්ලූ ප්‍රින්ට් එක නම් ඔබතුමාලා ওই පක්ෂෙන් අස්සලා ඒ පක්ෂයට යන්නේ අපි මේ ජනවරම සම්බන්ධයෙන් ඊළඟට ඇහුවා අර කලින් කතා කරපු තව මන්ත්‍රීවරයෙක් ඇහුවා එතකොට මහින්දානන්ද එතකොට මේ ඉතුරු අවුරුදු ගානම රනිල් වික්‍රමසිංහ ජනතුමා නිකන් ඉන්න ඕනේ කියලා නෑ එතුමා ඉදිරිපත් වුණා පත් වෙච්ච ජනාධිපති කෙනෙක් සම්බන්ධයෙන් ඒ ජනාධිපතිතුමාට ජනවරමක් තියෙනවා ඒ ජනවරමේ ඉදිරි කාලයේ වෙනුයි එතුමට කරන්න දේවල් තියෙනවා මේකේ තියෙනවා ඔබතුමාලා මේක කියුවේ නැද්ද ඔබතුමාලා මේවා වේදිකාවල කිව්වේ නැද්ද මේක ක්‍රියාත්මක කරන්න ඕවේ ඒකට තමයි එතුමට ලැබිලා තියෙන්නේ එතුමට ලැබිලා තියෙන්නේ 69 ලක්ෂයේ ජනවරම ඒ ජනවර අලුත් ජනවරමක් ඕන නම් ඉදිරියේදී එනවා ජනාධිපතිවරණ ඉදිරියේදී අපි හිතනවා ඔබතුමාලා මහමෙතිවරණයක් ලබා දෙයි කියලා මේවා ඉදිරිපත් කරන්නේ මහමෙතිවරණයට මෙතිවරණයට ඉදිරිපත් කළා
මන්ත්‍රීතුමා ඔබතුමාගේ විනාඩි 2ක කාලයක් තියෙනවා තාම
මට ඇහුන්නේ
විනාඩි 2ක කාලයක් තියෙනවා
මේ සම්මත කරගන්න හරි දැන් කාංචන ඇමතුමා දැන් මෙතුමා දැන් ඔබතුමා කියනවා මේ තරග දැන් ඔව් අපිට දැන් පෙට්‍රල් හරි ලාභයට හම්බ වෙනවා නේ දැන් හොඳටම ලාභයි ඔව් නිකන් යන්නත් පෙට්‍රල් දෙනවා දැන් ඉතින් දැන් මේ කතා කරන්නේ දැන් ඔබතුමාගෙන් මම අහපු ප්‍රශ්නේදී ඔබතුමා ඇමති හැටියට පත් වෙලා කාංචන විජේසේකර ඇමතුමා ඇමති හැටියට පත් වෙලා අවුරුද්දයි මාස 9යි දස ලක්ෂයකට විදුලි සම්බන්ධතා නැති කරලා තිනවා ලංකාවේ පවුල් ඒකක මිලියන 7යි තියෙන විදුලි සම්බන්ධතා ඒ 7න් එකකට මිලියනයකට ඔබතුමා දුන්න උත්තරේ තියෙන්නේ මිලියනයකට විදුලි සම්බන්ධතා නැති කරපු ඇමති ඊට කලින් අවුරුදු 10කට නැති කරලා තින්නේ මිලියන 1.3යි හරි තව පොඩ්ඩයි තියෙන්නේ තව මාස දෙකක් ගියාම ඔබතුමාට පුළුවන් කලින් අවුරුදු 10ෙම කපපු විදුලි ගෘහස්ත විදුලි බල ඒ නැති කරපු ගාන අහිංසකයෝ ගෙවා ගන්න බැරුව පාඩම් කරන ළමයි දුක් විඳිනවා මේ ඔබතුමාලා ඔව් ඡන්දෙ ඉල්ලගත්තේ මේක කියලානේ මේක පෙන්නලානේ මේකේ නෑ හැම කතන්දර හරි ඉතින් ඒ නිසා ඔබතුමාලා කියලා ලබාගත්තු ජනවරමට සහමුලින්ම පටහැනිව මේ කටයුතු කරමින් තියෙන්නේ ඒ නිසා අපි පිළිගන්නවා වෙනස් වෙන්න පුළුවන් ඔබතුමාලට හිතෙනවා නම් අපි ඉදිරිපත් කරපු ප්‍රතිපත්තිය වැරදි කියලා ඔව් ඉතින් මේ තව මාස කීපයක් තියෙන්නේ කරුණාකරලා ලබා ගන්න අලුත් ජනවරමක් මේ 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 පුළුවන් නම් මේ විදුලි බල ඔබතුමාගේ කෙටුම්පත
ඔබතුමාගේ කෙටුම් පොත
මන්ත්‍රීවරයා අවසන් කරනවා
මහමෙතිවරණ
මන්ත්‍රීතුමා
ඔබතුමාට
ඔබතුමා විලා
අවසන් කරනවා අවසන් කරනවා ඔබතුමාලා ඉදිරිපත් කරන්න මේක මේ වගේ අපි දන්නේ මොකද්ද කියලා ඒක රනිල් දැක්ම හෝ කුමක් හෝ ඉදිරිපත් කළා පුළුවන් නම් ජනවරමක් ලබා ගන්න ලබාගෙන ක්‍රියාත්මක කරන්න හරි මේ 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 ජනවරම ලබාගෙන මේ පණතේ තියෙන මේ සම්පූර්ණ පෞද්ගලිකකරණය සඳහා වෙන මේ වගන්ත ක්‍රියාත්මක කරන්න
ඒ විතරක් නෙවෙයි මන්ත්‍රීතුමා ඔබතුමා කාලය අවසානයි ඊළඟට ගරු ඉන්දික අනුරුද්ධ මහත්මයා ඔබතුමාට විනාඩි 16 කාලයක් තියෙනවා
බොහොමත්ම ස්තුතියි මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම මම හිතන්නේ අද විදුලි බල නව පනත ඉදිරිපත් කරන වෙලාවේ ගොඩාක් අයගේ අදහස් ආවේ විකුණනවා කියන එක ගැන. හැබැයි මුළු විවාදේ පුරාවටම මට නම් පෙවුනේ විදුලි බල පනත කියන යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනාපු එක විකුණන්න ගොඩක් දේශපාලන පක්ෂ සහ දේශපාලඥයන් උත්සාහ කරනවා කියන එකයි. මේක අරගෙන එළියට යන්න පුළුවන්. මහජනතාව ළඟට යන්න පුළුවන්. මේක ජනතාව එක්ක කතා කරලා මේක හොඳට විකුණන්න පුළුවන්. විදුලි බල මණ්ඩලයේ නෙවෙයි මාතෘකාව. ඒ නිසා මේ සියලු විපක්ෂයේ කණ්ඩායම් පිනට පාර්ලිමේන්තුවට ආපු අයගේ ඉඳලම දැන් සූදානම් වෙලා තියෙනවා මේක විකුණන්න. ඒ මොකද්ද මේ මාතෘකාව. ඉතින් ඒ නිසා අපි මේ පනත මං හිතන්නේ ගරු අමාත්‍යතුමා වසරකට වැඩි කාලයක් මං හිතන්නේ මේක වෙනුවෙන් මහන්සි වෙලා මේකට සම්බන්ධ විශේෂඥයින් විශේෂයෙන්ම ගන්න ඕන හිටපු විදුලි බල අමාත්‍යවරු අද පාර්ලිමේන්තුව නියෝජනය කරන අය විශාල සංඛ්‍යාවක් එක්ක මේක ගැන සාකච්ඡා කරා. මේ හැමෝ ළඟම තිබුණේ මේක අන්බන්ඩ්ලින් කරන්න. මේ කණ්ඩායම් වලට කඩලා මේ තියෙන වගකීම් ඒ කණ්ඩායම් වලට බාර දෙන්න ඕන. අද අපි දකින ගැටලුව මොකද්ද? 1960 ගණන් වල ඇතිවෙච්ච පනතත් එක්ක අපිට උවමනාව තිබුණා. අපි ස්තුතිවන්ත වෙන්න ඕන. අතිගරු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා රටේ 100%ක් විදුලිය දෙන්න ඕන කියන එක. යුද්ධය අවසන් වෙනවත් එක්කම තීන්දුව ගත්තා. ඒ තීන්දුව අරගැනීමේ ප්‍රතිඵලයක් විදිහට ලාම්පු එළියෙන් පාඩම් කරපු ළමයට එමත් නැත්නම් ලාම්පු එළියෙන් කටයුතු කරපු උතුරු නැගෙනහිර විශේෂයෙන්ම ජනතාවට අද 100%ක් විදුලිය ලබා දීලා ඒ විදුලි බල පද්ධතිය සක්‍රිය කරලා තියෙනවා. එදා හැම පද්ධති තිබුණේ නැහැ. එදා හැම විදුලිය තිබුණේ නැහැ. එදා ඒගොල්ලෝ ඉන්ධන ලබා ගන්න ඉන්ධන වලින් විදුලිය ලබා ගන්න අතිමහත් දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නා. හැබැයි ඒ ප්‍රශ්න විසඳුවා. හැබැයි එයින් පස්සේ ආපු ගැටලුව මොකක්ද? එයින් පස්සේ ආපු එකම ගැටලුව තමයි මේ විදුලි ඉල්ලමුට අවශ්‍ය කරන විදිහට විදුලි ලබා දෙන බලාගාර. එතුමා ඒ වැඩ කටයුත්තක් කරා. එතුමාගේ පාලන කාලය තුළ අපේ මధుර මන්ත්‍රීතුමා සංඛ්‍යාලේඛන දැක්වුවා මෙගාවොට් මං හිතන්නේ 1000කට වැඩි ප්‍රමාණයක්. එතුමා පද්ධතියට එකතු කළා. එකතු කළා. අද මේ නියෝජනය කරන කණ්ඩායම් වලින් බහුතරයක් විදුලි බලාගාර හදපු නැති කට්ටිය සහ විදුලි බලාගාර විනාශ කරපු කට්ටිය ඉන්නේ. ඒ වගේම විදුලි බලාගාර ඇති වෙන එක වළක්වපු අය ඉන්නේ. දැන් අපි මේ විවාද පුරාවට දැක්ක එකක් තමයි අපේ ආණ්ඩුව පක්ෂයේ විශේෂයෙන් කණ්ඩායම් ඉදිරිපත් කරා උමාවයට මොකද්ද කරේ කියලා. ඒ වගේම තාප විදුලි බලාගාර වලට මොකද්ද කරේ කියලා. ඉතින් ඒ නිසා මේ සියලු ව්‍යාපෘති ඇන හිටපු නිසා ගෝඨාභය ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කාලේ තීන්දුවක් ගත්ත 70%කින් විදුලි මිල අඩු කරන්න නම් 70%කින් පුනර්ජනනීය විදුලි බලය මේකට ගේන්න ඕන කියලා. ඒ පුනර්ජනනීය විදුලි බලය ගේන්න ඒ පුනර්ජනනීය විදුලි බලය ඇති කරගන්න පුළුවන් ප්‍රදේශවල ඒ විභවයන් තියෙන ප්‍රදේශවල මේ සම්ප්‍රේෂණ මාර්ග නැවත අලුතෙන් ගොඩනගන්න ඕන. අපේ ගරු ඇමතිතුමා ප්‍රකාශ කළා බිලියන 10කට ඇමරිකානු ඩොලර් බිලියන 10කට වැඩි මුදලක් මේ සඳහා වියදම් වෙනවා. එනිසා මේක ලංකාවේ රජයට දරන්න බෑ. එනිසා අද අපි ඇති කරලා තියෙන විදුලි බලාගාර වලින් බහුතරය ඒ විදුලි බලාගාර පුනර්ජනනීය විදුලි බලාගාර විදියට පත් කරගන්න. LNG බලාගාර විදියට පත් කරගන්න. එමත් නැත්නම් සුළං විදුලි බලාගාර විදියට පත් කරගන්න. ඒ කලාපවලට මේ සම්ප්‍රේෂණ මාර්ග ගෙනියන්න සිද්ධ වෙනවා. ඒ නිසා මෙන්න මේ ගැටලුව අපේ අනාගතය තුල ඕනෑම රජයකට පේනවා. එනිසා අමාත්‍යතුමා මේ සැලසුම් සියල්ල සාකච්ඡා කරලා මේකට ගැළපෙන ආකාරයට එදා 2002 පනතෙත් මෙන්න මේවට ඉඩකඩ තිබුණා. ඒවට ගැළපෙන ආකාරයට මේවා වෙන් කරලා ඒ දැන් මෙතන මතු වුණා මොකටද මේ බලාගාර එක එක වෙන වෙනම කඩන්නේ කියලා. මොකටද මේ බලාගාර කඩන්නේ කියලා. ඉතින් අපි උදාහරණයකට ගත්තාම තාප බලාගාර පාවිච්චි කරන පුද්ගලයාට තාප බලාගාර වලින් මිදිලා එහෙම නැත්නම් තාප බලාගාර වලට වෙනත් බලාගාර ගේන්න පුළුවන්. ඒ වගේම ඊට වඩා අඩු මුදලකින් විදුලිය නිෂ්පාදනය කරන සුලන් සහ සූර්ය බලාගාර තියෙනවා නම් ඒවයින් රටට ආදායමට එහෙමත් නැත්නම් ලාභදායී විදියට විදුලිය ලබා ගන්න පුළුවන්. මේ හැම එකකින්ම වාසිය සිද්ධ වෙන්නේ පාරිභෝගිකයට. පවුල් ලක්ෂ ගණනාවක් එහෙම නැත්නම් පාරිභෝගිකයෝ 70 ලක්ෂයකට වඩා වැඩි ගාණක් ඉන්න මේ රට තුළ මේ පාරිභෝගිකයට අවශ්‍ය වෙන්නේ කාර්යක්ෂමව ඒ ගුණාත්මකභාවයෙන් යුක්ත අඩු මුදලට අවශ්‍ය කරන විදුලිය. ඒකට ප්‍රභවයන් රට තුළ තියෙනවා. අපි දැක්ක ජනතා විමුක්ති පෙරමුණ කතා කරනවා මේ ප්‍රභවයන් පාවිච්චි කරලා අපිට විදුලිය අපනයනය කරන්න පුළුවන් කියලා. හැබැයි ඉන්ටර් කනෙක්ෂන් එක එහෙම නැත්නම් අන්තර් සම්බන්ධතාවය හදද්දී ඒකට විරුද්ධ වෙනවා. එහෙම නැත්නම් ඒක වෙන පැත්තකට ගෙනියන්න ඕන කියනවා. එනිසා ඒක කරන ක්‍රමවේදය වැරදි කියනවා. ඉතින් ඒ නිසා මේ හැමෝම ප්‍රතිපත්ති ප්‍රකාශවල ජනතාවට චිත්‍ර මැව්වට මේගොල්ලෝ අද මුළු පාර්ලිමේන්තුවම පාවිච්චි කරේ මේ මාතෘකාව අරගෙන ගිහිල්ලා ආණ්ඩුවට ප්‍රහාරය එල්ල කරන්න. ඒ නිසා මේක කළ යුත්තක්. හෘද සාක්ෂියට එකඟව අපි ආණ්ඩු කරනවා නම් අද අපි ආණ්ඩු කරයි, හෙට අපි ආණ්ඩු නොකරයි, ආයේ අපි ආණ්ඩු කරයි. හැබැයි අපි දන්නවා පහුගිය කාල වකවානුව තුල ඔබ තමුන් වහන්සේලා අත්විඳා උසස් පෙළ විභාගයට යන දරුවන්ට විදුලිය නැතුව ගිය කාලයක් තිබුණා. ඒ කාල වකවානුව තුල දරුව දුක් විඳා. ඒ වගේම පැය 10 12 15 මේ රටේ විදුලිය නැතුව ජනතාව දුක් විඳා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අතිමහත් බහුතරයක් තිබිච්ච ආණ්ඩු කඩාගෙන වැටුණා. හැබැයි බලශක්තිය කියන එක රටේ ආණ්ඩු වෙනස් කරන්නත් රටේ ඉදිරි ගමනටත් කොපමණ බලපානවද කියන එක අපිට මතක් කරලා දුන්නේ මේ බොහොම මෑතකදී. ඒ නිසා මේ ප්‍රතිසංස්කරණ විය යුතුමයි. මේ ප්‍රතිසංස්කරණ ගෙනල්ලා මේ විදුලි බල ශේෂය නවීකරණය කළ යුතුමයි. මේක යම් යම් අඩුපාඩු, යම් යම් ප්‍රශ්න, යම් යම් ගැටලු තියෙනවා නම් මේ පාර්ලිමේන්තුව තමයි එතෙන්ට තැන. මේකට සංශෝධන ඇතුළත් කරලා අපි මේ ව්‍යවස්ථාවයට අනුව ඔබ තමුන් වහන්සේලා දන්නවා මේ පනත අධිකරණයට ගියා, ශේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් වුණා. ශේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් වුණාට පස්සේ තීන්දු තීරණ ගණනාවක් දුන්නා. අපි ඒ තීන්දු තීරණ පිළිගත්තා. ඉතින් ඒ නිසා මේ හැම කටයුත්තකදීම අපි බැලුවේ මේ පනත හරහා අපේ ඉදිරි කාලය තුල මේ රටට ආයෝජකයෝ පැමිණෙනවා නම්, මේ රටේ කර්මාන්ත ඇති වෙනවා නම්, මේ රටේ දියුණුව ඇති වෙනවා නම් අඩු මුදලට මේ රටේ විදුලිය තියෙනවා කියන ස්ථාවරභාවය අරගන්න. ඔබ තමුන් වහන්සේලා දන්නවා මේ පාර්ලිමේන්තුව තිබිච්ච කමිටුවලදී පවා මේ අන්බන්ලින් ක්‍රමෙන් තොරව මේ ලෝකේ වෙනත් රටවල් කටයුතු කරන්න, එහෙම නැත්නම් 100% රජයේ සතුව තියාගෙන කටයුතු කරන රටවල් මොනවද කියන එක අනාවරණය වුණා. අපි පස්සට ගිහිල්ලා හොයලා බැලුවා කියුබාව, උතුරු කොරියාව, වෙනිසියුලාව, එහෙමත් නැත්නම් ලෙබනනය, දකුණු අප්‍රිකාව, ඇල්බීනියාව, ගානාව, ලාවෝසේ, බුරුමේ, මෙන්න මේ වගේ රටවල් මේ ක්‍රමවේදයට යන්නේ නැතුව රජය තුල තියාගෙන අදේ රටවල් වැටිලා තියෙන තැන, පත් වෙලා තියෙන තැන ඔබ තමුන් වහන්සේලා රද්දිනේ කරලා හොයා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා රටක් විදියට ජාත්‍යන්තරයට මං හිතන්නේ ආයෝජකයෙකුට ආරාධනා කරනවා නම් අපේ බලශක්ති ස්ථාවරත්වය අපි ආයෝජකයන්ට පෙන්වන්න ඕන. අපි මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න සූදානම් වෙද්දී අපි දකිනවා මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට තියෙන අපහසුතාවය. අද මෙතන කතා කරා අර අභිලාෂ කැඳවල ව්‍යාපෘති වලට අපි කඩිනමින් ලබා දුන්නා කියලා කැබිනට් පත්‍රිකාවකින් යම් යම් අනුමැතියක්. ඒ කිසිම ව්‍යාපෘතියකට අනුමැතියක් ලබා දීලා නැහැ. ව්‍යාපෘති ඉදිරිපත් කිරීමක් පමණයි කරලා තියෙන්නේ. මොකද ඒ අභිලාෂ කැඳවීම කරලා තියෙන්නේ මේ අමාත්‍යවරයා ඉන්න කාල සීමාව තුල නෙමෙයි. ඉතිහාසයේ මේ අභිලාෂ කැඳවීම කරපු ආයෝජකෙයින්ට අසාධාරණයක් නොවන ආකාරයෙන් තමයි ඒ අභිලාෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා ඒ කැබිනට් මණ්ඩලයේ හරහා ඒ අභිලාෂ කැඳවපු ඒ ස්ථානවල ඒ ප්‍රභවයන් තියෙනවා නම්, ඒ අවස්ථාව තියෙනවා නම් ඒක ගැනීමට ක්‍රමවේදයක් සකස් කරලා තියෙන්නේ. ඒ නිසා මේ හදන නව පනත තුල පැහැදිලිවම ඕන කෙනෙකුට මේ පනතට කලින් පනත තුලත් ඕන තරම් මං හිතන්නේ විසමාචාර ක්‍රියා, එහෙම නැත්නම් පිළිගත නොහැකි ක්‍රියා, ඒ වගේ දේවල් සිද්ධ වුණා. ඒවා ආදර්ශයට අරගෙන ඒවා නොවන විදිහට තමයි මේ පනත බොහොම පරිස්සමට හදන්න උත්සාහ කරලා තියෙන්නේ. හැබැයි මේ පනත තුලත් 100%ක් මේ කටයුතු නොවේ කියන එකට සහතිකයක් දෙන්න කිසි කෙනෙකුට බෑ. හැබැයි මේ පනත තුල අභියෝගයට ලක් කරන්න එහෙම
මොනවත් නැත්තම් යම් යම් මේ පණතෙන් යම් යම් වැරද්දක් අඩුපාඩුවක් වෙනවා නම් ඕන කෙනෙකුට කතා කරන්න පුළුවන්. වගකීම් ගන්න කෙනෙක් නැහැ කියන එක හිටපු අමාත්‍යවරයෙක් කිව්වා. මේ පණත තුල පැහැදිලිවම පෙන්නලා තියෙනවා වගකීම් ගත යුතු පුද්ගලයා කවුද කියන එක. ඒ වගේම තව තැනකදී කිව්වා මේ පණත තුලින් සම්ප්‍රේෂණ මාර්ගවල අයිතිය වැඩි ප්‍රමාණයක් යම් යම් ඒකාධිකාරීන්ට යනවා කියලා. ඒක සීමා කරලා තියෙන තැන් මේ පණත තුල පැහැදිලිවම පෙන්නලා දීලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි විදුලි බල අමාත්‍යංශයේ විදිහට බලශක්ති අමාත්‍යංශයේ විදිහට අද රටේ මම හිතන්නේ තීරණාත්මක සංදිස්ථානයකට මේ විදුලි බල ශේෂ්ත්‍රය ගෙනල්ලා තියෙනවා. ඒක ගෙනීමට මම හිතන්නේ දිවාරය නොබලා ගරු අමාත්‍යතුමා සමග කණ්ඩායමක් ලේකම්තුමා සමග සභාපතිවරු සමග සාමාන්‍ය අධිකාරිවරු සමග කටයුතු කරා. අති බහුතරයක් මේ විදුලි ශේෂ්ත්‍රයට සම්බන්ධ මම හිතන්නේ ඒ සභාපතිවරු උපසභාපතිවරු ඒ වගේම නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිවරු විශාල ප්‍රමාණයක් මේ ක්‍රමය තුළ මේ වැඩපිළිවෙල තුළ ඒගොල්ලන්ගේ සහයෝගයේ උපරිමයෙන් කාල වේලාව නොතකා ලබා දුන්නා. ඇයි ඒකට හේතුව හැම වෙලාවෙම අපේ විදුලි බිලේ වැඩිවීම එහෙම නැත්නම් පාරිභෝගිකයාගේ මිලේ වැඩිවීම සිද්ධ වෙලා තියෙන්නේ යම් යම් කලමනාකරණ කටයුතු වල තියෙන අඩුපාඩු නිසා. ඒ නිසා මේ ක්‍රම 12ට මේක කැඩුනොත් ඒ ආයතන 12 තුල වගකීමක් ගත යුතු පුද්ගලයෝ අනිවාර්යෙන් නම් වෙනවා. ඒ පුද්ගලයන්ට වගකීම් දරන්න සිද්ධ වෙනවා. ඒ වගකීම් හරහා මිල අඩු කරගන්න පුළුවන් වෙනවා. දැන් මම මේ කතාව කියලා අවසන් කරන්න. උදාහරණයකට නොරොච්චෝලේ ගල්ලඟුරු බලාගාරය ක්‍රියාත්මක වෙනවා. අද වෙද්දී අපිට පුළුවන් වෙලා තියෙනවා තරඟකාරී මිල ගණන් වලට ගල්ලඟුරු වල මිල අඩු කරගන්න. හැබැයි ඒ මිල අඩුවීම ලැබුණත් මිල අඩුවීමත් එක්ක ගල්ලඟුරු
ඕඩර් ප්ලීස් ගරු කතනායකතුමා මුලාසිරින් බලන්න.
ගරු කතනායකතුමනි, ඒ නිසා මම අවසාන වශයෙන් ප්‍රකාශ කරමින් හිටියේ මේ මිල අඩු වුණත් මේවල තියෙන ඒ බලාගාරයේ සතු පරිපාලනමය එහෙම නැත්නම් වෙනත් වියදම් වලින් රුපියල් 2ක් 3ක් වගේ මුදලක් මං හිතන්නේ වෙනමම මේ ගල්ලඟුරු මිලට එකතු කරන්න සිද්ධ වෙනවා. එහෙනම් ඒකකයට එකතු කරන්න 22ක් වෙන මිල ගණනය කළොත් බැරි වෙලාවත් ගල්ලඟුරු සම්බන්ධයෙන් ඒක 24ට 25ට 26ට යන තත්වෙට මේ පරිපාලන සහ වෙනත් ඒ මේ වියදම් වලට එකතු කරන්න වෙනවා. ඒ නිසා ඒ බලාගාරයේ පාවිච්චි කරන ඒ බලාගාරයට අයිතිවාසිකම් කියන එහෙම නැත්නම් ඒ බලාගාරේ නඩත්තු කරන ඒ ප්‍රධානියට මේව වෙනුවෙන් වෙන වෙනම වග කියන්න වෙනවා. මෙන්න මෙවැනි ක්‍රමවේද හැම ආයතනයක් බාර ගන්න සාමාන්‍ය අධිකාරිවරයෙකුට හෝ එහෙම නැත්නම් වගකීම්ත්වයකට තියෙනවා. ඒ නිසා යම්කිසි දැන් අද අපි සමහර තැන්වල දකිනවා ඔබතුමාලා දකිනවා ඇති යම්කිසි නඩත්තු කඩයුතු වලදී යම්කිසි දීර්ඝ කාලයක් යන වෙලාවල් තියෙනවා. ඒ වගේම යම්කිසි අලුත් සම්බන්ධතාවයක් ලබා ගැනීමේදී විශාල කාල වේලාවල් යන කාල තියෙනවා. ආයෝජකයෝ ඇවිල්ලා ට්‍රාන්ස්ෆෝමර් එකක් තියාගන්න බැරුව සෑහෙන කාලයක් රට තුල කටයුතු කරන අවස්ථා තියෙනවා. හැබැයි මේ වගකීම් බෙදා දීම තුල ඒ වගකීම යුත්තට නිසි කාලයක් එනවා. ඒ කාලය තුල ඒකට උත්තර ලබා දිය යුතුයි. ඒ නිසා මෙන්න මෙවැනි කරුණු කාරණා ගණනාවක් මේක තුල අඩංගු කරලා තියෙනවා. ඒ නිසා සුභවාදී පැත්ත ගොඩක් අය දැක්කේ නැහැ. අසුභවාදීව දේශපාලනිකව මේක එළියට ගිහිල්ලා තමයි ප්‍රකාශ කරන්න උත්සාහ කරේ. ඒ නිසා මේකේ ඇමතිවරයවත් මේක කරන ආණ්ඩුවත් මේක කරන ජනාධිපතිවරයත් සදාකාලික නැහැ. හැබැයි අපි හදන ප්‍රතිපත්ති අපි හරියාකාරව හදාගත්තොත් ඒකේ ඔබ තමුන් වහන්සේලාද අපිද කියන එක නැහැ. රටට වැඩදායි තත්වයකට මේකයයි. ඒ නිසා මේ අවස්ථාවේදී මේ කටයුත්තට සියලුම දෙනාගේ හෘද සාක්ෂියට එකගව සහයෝගය බලාපොරොත්තු වෙමින් මේක වෙනුවෙන් මහන්සි වෙච්ච සියලු දෙනාට ස්තුතිවන්ත වෙමි. මම නිහඬව බොහොමත්ම ස්තුතියි.
Honorable Thunduman. No.